ධර්ම දේශනාව පවත්වන ලබන්නේ
නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්.
නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ උත්තං කෝ යන්තේ සං භගවතා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අපි අද මේ සලකුණු කරන්නේ මේ වැඩසටහනේ නැත්නම් භාවනා වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාවයි මේ දක්වා අපි පවත්වන ධර්ම දේශනා සියල්ලක්ම මුලින්ම සම්මත කරගත්ත පරිදි දේශනා මාලාවක් විදිහට පවත්වගෙන ආවේ ඒ මුළු දේශනා මාලාවටම මජ්ක්‍ධිම නිකායේ නැත්නම් සූත්‍ර පිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ මහා අත්තිපදෝපම සූත්‍රය ඉස්සරහින් තියාගත්ත මූල මාතෘකාවසේ අපි ඊයේ වෙනකොට ඒ සූත්‍රයේ සඳහන් සියලුම කොටස් ශක්ති ප්‍රමාණය මතු කරගනිමින් ඒ භාවනාවට අදාළ උපදේශ පන්තියකටත් පොට පාදා ගනිමින් ඉදිරිපත් කර ගන්න යෙදුනා. ඒ අනුව මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ විවරණයක් සපේන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහිදී දුක්ඛ සත්‍ය මුල් කරගෙනයි ඒ විවරණය ඉදිරියට ගෙනියන්නේ. ඒ දුක්ඛ සත්‍යයත් ගැඹුරකට ගෙන යන අදහසින් සාමාන්‍ය ත්‍රිපිටකයේ සඳහන් දුක්ඛ සත්‍ය පිළිබඳ පාඩයේ අන්තිමටම දැක්වෙන සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ දුක කියලා කියන්නේ ඒ තම තමන් විසින් ඒ චිත්තක්ෂණයේ ඇති කරගන්න රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධයමයි නිහාට දෙයක් නැහැ කියන එක පටන් ගන්නවා. ඊට පස්සේ ඒක බරපතල ප්‍රකාශයක්, ඒ වගේම ගැඹුරක්. ඒ නිසා සූත්‍රයේ කතා ශරීරයේදී වැඩියෙන්ම පෙන්නන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. රූපයක් මේ උපාදානය වෙන්නේ කොහොමද? වේදනාවක් උපාදානය වෙන්නේ කොහොමද? සංඥා සංඛාර විඥාන වශයෙන් මතක් කරගෙන ඇවිල්ලා, පෙන්නගෙන ඇවිල්ලා, දකින වාරයක් පාසා, ආහන වාරයක් පාසා, ගන්ධ රස දැන ගන්න වාරයක් පාසා, හිතට කයට පහසක් ලැබෙන වාරයක් පාසා, හිතට හිතවිල්ලක් ධම්මාරාමණයක් හමු වෙන වාරයක් පාසා මේ එක එකක් වෙන ඇති. නිකම් පාසලක කළු ලෑලක ලියලා උගන්වනවා වගේ විස්තර කරගෙන යනවා. ඒක යට ඒ කියන්නේ විස්තරේ යට මුණුගක් මේ අතුලාන්තයක් ගැඹුරක් අන්තර් සම්බන්ධතා රාශියක් උකට ඉඳ සලසනවා. ඒ විස්තර ආද දක්වාම මේ පොත්වල සඳහන් වෙලා තියෙන නිසා භවනා කරන කෙනෙකුට ඒකේ නොකියා කියවෙන දේවල් පිළිබඳව ඉඟි ලබා ගන්න පුළුවන්. ඒ ඉඟි අනිකුත් සූත්‍රත් එක්ක බහාලමින් ගලපින් කල්පනා කරනකොට මේ සාමාන්‍ය භාෂා ව්‍යවහාරයකින් ව්‍යාකරණයකින් කියන්න බැරි අනිර්වචනීය දෙයක් වචන රාශියක් පාවිච්චි කරමින් කියන්න ගන්න උත්සාහය, ඒ සඳහා ඇති ප්‍රඥාව, ඒ සඳහා ඇති කරුණාව මේ සූත්‍රව හොඳට පැහැදිලි වෙනවා. මුල් කරගෙන කරගෙන ඇවිල්ලා මේ අහකන දිවනාසය කියන ඒ ඉන්ද්‍රියන්ගේ සිටින දකින වාරයක් පාසා, අහන වාරයක් පාසා සිටින සංසිද්ධිය නිකන් අනුදක්ෂණයකට දාලා පෙන්නනවා වගේ බැලුවොත් ඒ ඔක්කොම සිටින එකම යාන්ත්‍රණයකින්. ඇහැට රූපයක් වැටෙනකොට සිටින යාන්ත්‍රණයමයි ඛණ්ඩ සත්‍යයක් වදිනකොට සිද්ධ වෙන්නේ. නාසයට ගඳක් වදිනකොට සිද්ධ වෙන්නේ. ඒ වගේම දිවට රසක් වැටෙනකොට, එහෙම නැත්නම් කයට පහසක් ලැබෙනකොට, හිතට ධර්මතාවයක් එළඹෙනකොට. ඒක නිකන් ගිනි කුට්ටියකට පැත්තේ ගිනි කූරක් හරියට ගහනවා නම් ඒ නියම වේගයෙන් නියම කෝණයෙන් ඒ ගිනි කුළුඟක් පනිනවා. ඒ වගේ තමයි රූපයක් ඇවිල්ලා හැට වදිනකොට ඒක ඒ නියම කෝණයට වැදුනා නම් ඇහැ මේ දැකීමට පටන් ගන්නවා. හිත එතන පහළ වෙනවා. පුද්ගලයා දකින්නෙක් බවට පත් වෙනවා. ආදිවාසීන් විස්තර කළා සරුවත් මේ සාරිපුත්‍ර සඳහන් කරනවා මේ දේ තේරෙනවා නම් කාට හරි තේරෙනවයි කියලා කියන්නේ මෙතනදී එකක් මූල ධර්ම වශයෙන් පොතේ දැනුම වශයෙන් තේරෙනවා. තව කෙනෙකුට ඒක ටිකක් ඉස්සරහට ගිහිල්ලා තර්ක ඥානෙන් Taman දන්න ශිල්ප ඥාන වලින් ගැඹුරකට තේරෙනවා. තවත් සමහරෙකුට අතනින් මෙතනින් භාවනාවේදී තේරෙන උදාහරණයක් වශයෙන් භාවන මේ ආනාපාන සති භාවනා කරනකොට කයේ මේ දේවල් සිදුවෙන හැටි තේරෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් කයේ මෙහෙමනම් මේ වගේ තමයි නාසයේ, මෙහෙම තමයි දිවේ, මෙහෙම තමයි කනේ, මෙහෙම තමයි ඇහි කියලා ඊට වඩා සංවේදී සංකීර්ණ ස්ථානවල මේ කටයුත්ත වෙනකොටත් අර මූල ධර්මෙම යොදවද්දී අනුමාන කමිට හිතා ගන්න පුළුවන් මේ තේරම අපි හිතනවා මේ අවස්ථාවේදී තේරුම් ගන්නවා වටහා ගැනීමක් කියලා. අන්නේ වටහා ගත්තොත් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා යම් කිසි කෙනෙක් මේ ලද මනුස්ස ආත්ම භාවයේ උප්පරීම සාසනය තේරුම් ගත්තයි කියලා කියන්නේ නැත්නම් සාසනය පැවැත්වුවයි කියලා කියන්නේ මෙන්න මේ තම තමන්ගේ එක එකක් එක එකක් මේ ඇහිම් දැකීම් සිදුවෙනකොට එහි සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව බාහිරයට හිත විසිරුවක් නැතුව එක එකක් දැක ගැනීමයි. ඒ නිසා එහෙම දකිනවනම් යාට කියන්න පුළුවන් ධර්මයේ දකින්වයි කියලා. අනිම ධර්මයේ දකින්න කෙනා අනිවාර්යයෙන්ම අත් නැර නොපැහැර දකින්න දේ තමයි මේ සෑම දෙයක්ම හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන බව. නිසා ධර්ම කියන වචනය හේතුඵල ධර්මයක් කියන තරමටම මේ සම්බන්ධතාවය පෙන්නලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒක මේ හිත තබා ගැනීමටත් එහෙම නැත්නම් වටහා ගැනීමේ පහසුකම් මතක් කරලා තිනවා යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවයි කියලා කියන්නේ එයා මේ කටයුත්තක සිදුවෙන අධ්‍යාත්මික හෝ බාහිර හේතු බල සම්බන්ධතාවයේ දැකීමයි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යා බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් නැති වුණත් යම් කිසි දෙයක පටිච්ච සමුප්පාදය ඒ සම්මිය දෘෂ්ටික ඉඳලා දකින්නවා නම් ඒ පුද්ගලයාට ඉතින් ධර්මයේ දැක ගැනීම කියලා කියන්නේ. ඒ නිසා ධර්මයේ පිළිවන් හොඳ නිර්වචනයක් මෙතන දෙනවා යමෙක් පටිච්ච සමුප්පාදය දකින්නවා නම් එතුමා ඔය එතුමිය ධර්මයේ දකින්නවා. යමෙක් ධර්මයේ දකින්නවා නම් ඒකින් අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ පටිච්ච සමුප්පාදය. ඒ මොකද්ද මේ අදහස් කරන්න හදන්නේ මේ ඒ චිත්තක්ෂණේ අපි මේ දුකක් කියලා දරනවා නම් ඒ දුක කලින් හදලා තිබිලා අපිට දෙන එකක් නෙවෙයි ඒ මොහොතේ පැන නගින දෙයක්. ඊගා මොහොතේ තියෙනවා නම් ඒක ඊගා මොහොතේ පැන නගින දෙයක් හේතුඵල සහිතව නැතුව මේ දිකට පවතින දුකක් නෑ. ඒ දුක අනිවාර්යයෙන්ම අනිත්‍යත්වයට ලක් වෙන දෙයක්. වෙනස් වෙන බවට ලක් වෙන දෙයක් කියන එකයි මේ තර්ක ක්‍රමයෙන් හේතුඵල ධර්ම ක්‍රමයෙන් පෙන්ලා දෙන්න හදන්නේ. ඉතින් මේක ඉස්සල්ලාම මේ අවබෝධ කරගත්තට පස්සේ ඇත්තටම සර්වඥාන්වහන්සේගේ ජීවන චරිතය සම්බන්ධ කරොත් අපි සර්වඥාන්වහන්සේගේ ප්‍රථම උදාන පාඨයේ වශයෙන් සඳහන් කරන්නේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිපිසං කියන ගාථාවයි. නමුත් උදාන පාළිය කියලා පොතක් තියෙනවා කුද්දකනිකායේ. ඒකේ ඒ ගාථාව නැහැ. එතන ඉඳලා තියෙන ගාථා තමයි සඳහන් වෙන්නේ. ඒ ගාථාවල තියෙන පරිසම්පාදය තමයි ඒ උදාන ගාථාවට අර්ථ කතා සපෙන්නේ. මේක අමතර තොරතුරක්. නමුත් කියනවා ඇයි ඒ සර්වචනක ඉස්සල්ලාම උදාන අනපු අනේක ಜಾති සංසාරන උදාන පාදිතාවේ නැති කියලා. ඒක වචනේට නැගිලා නෑ. උන්වහන්සේගේ හිතට විතරයි ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් අහන්න ඉඳලා නැහැ. නමුත් ඊට පස්සේ කියන මේ උදාන පාලි ගාථාවල් තව කෙනෙක් සාක්ෂි කරගෙන ඇහිච්ච නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා සංග්‍රහවට නගන්න පුළුවන් වුණා. ඒකදී සර්වඥාන්සේ නිතර මේ උදාන පාළියේ දක්වන එකක් තමයි මේ යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ධායනෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මාති. උන්වහන්සේට වැටහුනේ මේ තමන් අවබෝධ කරපු සර්වඥතා ඥාණය යදා හවේ පාතු භවಂತಿ ධම්මා. ඉතින් මේ කවදා හෝ යට ගිහිලා තිබුණ මේ ධර්මය පහළ වෙනවා නම් ප්‍රකාශ වෙනවා නම් යදා හවේ පාතු භවන්ද ප්‍රාතුර්භූත කියලා කියන්නේ පහළ වෙනවයි කියන එක. මේ ධර්මය බුදුහාමුදුරෝ දැකම නිසා පහළ වෙච්ච එකක් නෙවෙයි. බුදුහාමුදුරෝ මේ ලෝකයේ ධර්ම දේශනා කරත් නැතත් පුදුුණත් නැතත් ලෝකයේ සිදුවෙන්නේ හේතුඵල ධර්ම තමයි. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපේ තියෙන මේ මම මාගේ කියා ගන්න නැති නිසා අපි නිතරම හේතුඵල දකින්න වෙනුවට ඒකට වෙන්නම මේ ආයතනයක් හෝ නියෝජිතයක් පත් කරන්න හදනවා මේ දුක ඇති කිරුවේ අසවලා නැත්නම් මේ දුකාවේ අහවල් තැනින් කියලා. ඒව හැම වෙලාවෙටම පරිබාහිර දේවල්. නමුත් මේ හේතුඵල ධර්මයෙන් පෙන්නනවා අනිවාර්යයෙන්ම අන්තර්ගතයක් තමන්ටම තමන්ගේ විශේෂේෂ්ඨය ඇතුළත එකක් එතන එතන පය නැගින එකක්. ඉතින් සර්වඥාන්ත කියනවා කවදා හෝ යම් කිසි කෙනෙකුට මේ දුක කියන එක බාහිරින් එන එකක් නෙමෙයි ඇතුළෙන්ම හට ගන්න එකක් කියන මේ ධර්මතාවයේ වැටහුනොත් ඒ වැටෙන්නේ ආතාපිනෝ ජහයනෝ බ්‍රහ්මනස්ස. ඒක වැටෙන්නේ නිකම්ම නිකං බත්කාලා බුදියාගෙන ඉන්න කෙනෙකුට නෙමෙයි. හුද්ද ආතාප වීර්යයක් ඇතුව අමාරුවෙන් නමුත් අකමැත්තෙන් නමුත් පුදුමාකාර දන් දීලා ඒ දාන චේතනාව ඇති කරගත්ත. ඒ වගේම අපහසුයෙන් නමුත් සිල් රකින්න, සීල ශික්ෂාව රකින්න, ධ්‍යාන වඩලා සමාධිය ඇති කරගත්ත ප්‍රඥාව සඳහා කිලෝ රක්තු වේස කරන ආතාපේ නම් වූ තපස ඇති කෙනෙකුටයි. ජායඳෝ ඒකෙන් ආට කෙලෙස් තැවීමේ ශක්තිය මේ හිත අන්ධ කරන, හිත මුවා කරන කෙලස් තවීම තියෙනුනේ ආ බ්‍රාහ්මනස්ස කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. බහිත තාපෝති බ්‍රාහ්මනෝ කියන විස්තරය අනුව බහිත පාපෝ ඒ පුත්‍රය සම්පූර්ණ පාපයෙන් වෙන් වෙලා ඉඳවල. අන්න එහෙම කෙනෙකුට බුද්ධ දේශනාව අනුව සම්‍යක් දෘෂ්ටි අනුව අන්ත දෙක අතහැරීම අනුව දවසක වැටහුනොත් මේ සියලුම දුකට හේතුව බාහිර එකක් නෙමෙයි ඇතුළතමයි. මේ දුකටම සම්පූර්ණ හේතුව මේ චිත්තක්ෂණයමයි. අතීත අනාගත දේවල් ඔක්කොම ඒකට අනිමාර්ථයේ මිස හේතුඵලයේ අනුව බලන කෙනාට පේනවා දුක පහළ වෙන්නේ මෙතනමයි. ඒක ඒ තනංගේ විශේෂයේ ඇතුළේ තියෙන කියලා. අන්නේ විදිහට තපස් රකින්න හොඳ වීර්යවන්ත බ්‍රාහ්මණයෙකුට කෙලස් තවන්න ලද කෙනෙකුට වැටුණොත් අතස්ස කංකාව අපයන්ති සබ්බා සංසාරේ පුරාවට ගෙනාවු සැක සංකාවල් දුරු වෙනවා. මේ දුක ඇති කරේ කෙනෙක්ද ආයතනයක්ද එනක සතරබලතරි දෙවියන් වහන්සේද කියන සැක සංකා සියල්ලම දුරුවන් වෙන්න පටන් ගන්නවා. අර තේරෙන්න පටන් ගන්නවා මේ දුක නැති කිරීමට බාහිරේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. කරලා නැති වෙනවා නම් දුකක් ඒක නිකන් හුදු මායාවක් විතරයි. ඒක මේ తాවකාලික අයින් කිරීමක් විතරයි. නියමාකාරයෙන් දුක නැති කරන්න නම් වර්තමානයේ හිත ගන්න ඕනේ. ඒ වගේම පරිබාහිර කිසිම කෙනෙක් ගැන විශ්වාස කරන්න බෑ. තමන්මයි මේ උපාදානස්කන්ධ ඇති කරගන්නේ. ඒ උපාදානස්කන්ධ අල්ලා ගැනීම තමයි මේ දුකට හේතුව කියලා තීරුම් ගත්තොත් ඒ පුද්ගලයාගේ හිත කවදාකවත් සැක නෝපදනා තත්‍ර විචිකිච්ඡාව නෝපදනා තත්‍රපත් වෙනවා. යතෝ පජානාති සහේතු ධම්මාතිය තේරුම් අර ගන්නවා. මේ ධර්ම සෑම දෙයක්ම ලෝකෙ පහළ වෙන්නේ හේතුවක් සහිතව කියලා. ඒ නිසා අපි අද ආගම තුලින් නැත්නම් බුද්ධ ආගම වගේ ධර්මයක් තුලින් උගන්වන දේවල් වලට අපි ධර්ම කියන වචනේ පාවිච්චි කරනවා. අනිකුත් විශේෂේස්තවල තියෙන අනිකුත් ශිල්පීය ක්‍රම වලට අපි දැනුම කියලා පාවිච්චි කරනවා. ඉතින් මේ ධර්ම ගෙනියලා අන්තිමටම කුළු ගැන්වෙන්නේ ධර්ම ඔක්කොම මුදුන්පත් වෙන්නේ මේ සියල්ල සිදුවෙන්නේ හේතුඵල අනුවයි කියන අවසාන කොටට තමයි. ඒකයි සාරිපුත්‍ර සාංශී නිදර්ශනය දීලා තියෙන්නේ හත්තිපදෝපමාව ලෝකයේ ගොඩපිම ජීවත් වෙන සෑම සතෙකුගේම පාදසටහන ඇතාගේ පාදසටහනේ දක්වන්න පුළුවන් වගේ සර්වඥාන්සේ දේශනා කරපු සේරම ධර්ම චතුරාර්ය සත්‍ය දනම් ගන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් අවබෝධ කළ යුතු කොටස වෙන්නේ දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. ඒක අවබෝධ කෙරුවා වෙන්නේ දුක්ඛ සත්‍ය කියන එක පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ හේතුඵල ධර්මයක්, එතන එතන පහළ වෙන දෙයක්. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ එතන එතන පහළ වෙන දෙයක් බව දන්නවා නම්, එහෙම නැත්නම් හේතුඵල ධර්මයක් බව දන්නවා නම්, ඒක ඒ මොහොතේම යම් ප්‍රමාණයකට වැටහුණා නම් ඒ පුද්ගලයාට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා කියන එක සටහන් වෙනවා. ඒ නිසා මේ සංසිද්ධිය මොකද්ද? මේ හේතුඵල ධර්ම වැටහෙනවා කියන සංසිද්ධිය සාමාන්‍ය පන්ති කාමරයක හෝ කවුරු කීන දෙයක් අහගෙන ඉඳලා හෝ නැත්නම් හදාරලා හෝ ගන්න බෑ. යම් තැනක වැටහුණා නම් ඒ වැටහීමත් එක්කම ඒ පුද්ගලයා පෘථග්ජන භූමිය අදහරලා ආර්ය භූමියේ පතිත වෙනවා. එහෙම වෙදසක් නොකර මේ සහේතු ධම්ම භාවය පටිච්ච සමුප්පන්න භාවය පූර්ණ අවබෝධයක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනකදී යම් කෙනෙකුට ඒ පටිච්ච සමුප්පාදය සම්පූර්ණ වැටහීම සිදුවීම තමයි අපි සාමාන්‍යයෙන් දැනට පවතින වචන විවහාර හැටියට බලනකොට පළවෙනි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒක නිසා අටුවාචාර්යින් වහන්සේලා පසුව මෙවුවා සංග්‍රහ කරනකොට සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ සැඟවී තියෙන මේ හේතුඵල ධර්මය මතු කර ගන්න නම් ඒකට අපි කියන්නේ නිසා හට ගැනීම කියන වචන තමයි කිට්ටු වෙන්නම යන්න හදලා තියෙන වචන. ඒක හදලා තියෙන්නේ හේපිරිකදී ඥානසිය ස්වාමීන් වහන්සේ යමක් නිසා හට ගන්නවා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා කියන නිසා හට ගැනීම තමයි තියෙන්නේ. නමුත් ඒක පාලියෙන් සඳහන් කරනවා පටිච්ච සමුප්පාදේ කියලා. යමක ආධාරයෙන් හට ගන්නා ලද. එහෙම නැත්නම් ඉදප්පච්චේතාවය කියලා කියනවා. එහෙම නැත්නම් හේතුඵල ධර්ම කියලා අපි සිංහලෙන් කිව්වට ඒක අර නිසා හට ගැනීම වගේ අපිට එච්චර ඇඟට තේරෙන්නේ නැහැ. සහේතු ධර්ම කියන එකත් සිංහල පාළි දෙකේම සඳහන් කරනවා. ඒ නිසා මේකට විවිධ මත, විවිධ අදහස් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල බෞද්ධයා මේ පටිච්චසමුප්පාදයට බොහෝම ගරු කරනවා. කොච්චර ගරු කරනවද කියනවනම් බුද්ධ දේශනාව පිටු කරොත් ඒ පිටු කරන දේශනාව පටිච්චසමුප්පාදය තමයි කියන මට්ටමට යනකම් සමහරව අදහනවා. බුද්ධ දේශනාවේ හර පද්ධතිය සාරේ පටිච්චසමුප්පාදය කියන තරමට හදානවා. නමුත් ඒක බොහෝ ගැඹුරු දෙයක්. ඒ ගැඹුර තමයි අපි මේ භාවනා කරනකොට ටිකෙන් 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 අවබෝධ කරන්නේ. අන්නේ අවබෝධ කිරීම කියලා පැමිණෙන්නේ මුතුන්පත් පන්නේ ඒ පුද්ගලයා සීක භූමියේ පත්‍ිත කරවීමේමයි. එහෙම නැතුව මේ පෘථග්ජන භූමියේ ලෞකික භූමියේ ඉඳගෙන මට පරිසම්පාදේ ආභෝධ නැහැ කියලා කියනවනම් ඒක ඒකාන්තයෙන්ම තර්ක විරෝධී වෙන්න බෑ. පළවෙනිම ධර්ම දේශනාව අපි අරගත්තොත් සර්වඥාන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කොච්චර දුර ගිහිල්ලාද ඒ පස්වග මහණුන් හමු වෙලා ඒ අත්ෝ කීකරු කරගෙන දපනේ දමාගෙන දමනේ කරගෙන ධර්ම දේශනා කරාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම යං කිංචි සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්මං කියලා යම් කිසි දෙයක හේතුඵල හේතුව හට ගැනීම දැක්කා ඒක සම්පූර්ණ නිරුද්ධ වුණා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ අඤ්ඤ භාවය ප්‍රකාශ කරනවා කියලා මේ කියන්නේ ප්‍රකාශ කරන්නේ මම හේතුඵල දැක්කයි කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤෝ උඹ ඥානවන්තෙක් බවටපත් වුණා ඥානවන්තෙක් බවටපත් වුණා කියලා කියන්නේ මාර්ග ඥානෙ සාක්ෂාත් කරගයි කියලා. ඒ නිසා අටුවාචාර්යින් වහන්සේලා සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අයිතිවාසිකමක් කතා කරන්නේ මම දන්නවයි කියලා කියන්න නම් එයාට මූලික ලක්ෂණ හතරක් අටුවා විස්තර කරන්නේ මේ වගේ කරුණු ගොනු කිරීමෙන් තමයි. ලක්ෂණ හතරක් තියෙන්න ඕන කියලා පුබ්බූප නිස්සේ කියන විදිහට පෙර කරලාද උපනිස්සේ සම්පatti තියෙන්න ඕන. අපි කියන්නේ පින තියෙන්න ඕන. නැත්නම් පාරමිතා තියෙන්න ඕන. ඒක මේ එක චිත්තක්ෂණයක වහා ඇති වෙන දෙයක් නෙමෙයි පෙරගෙනලාද විශාල කුසල ජව රාශියක් නිසායි සිද්ධ වෙන්නේ. ඒ වගේම චිත්ත වාර කියන විදිහට බුද්ධ ධම්ම සංඝ කියන කල්යාණ මිත්‍රන්ගේ ඇසුර නිතරම ගැවසෙන්න තියෙන්න ඕනේ. එහෙම නොගැවසුනොත් අර ගිනින ලද කුසලෙවත් නැගී හිටින්නේ නැහැ. තමන්ගේ ඒ හේතු ධර්ම පින ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා යාට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය එහෙම නැත්නම් මේ ධර්මයේ අවබෝධ කරා වූ ධර්මයේ නැත්නම් අවබෝධ කරන්නන් විසින් දේශනා කරන්නා වූ එනතන් ඒ සඳහා පෙළඹෙන්නා වූ පිරිසක් එක්ක නිතර ගැවසීගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ එහෙම නැතුව තනියම මේක අවබෝධ කරන්න බෑ. තුන්වෙනි එක සඳහන් කරලා තියෙනවා බහුසුත භාවයේ තියෙනවා. මේ තේරිලා ඒ තේරිච්ච බව හරි කාටද කියන්නේ? නැත්නම් තේරිච්ච දේ තව කෙනෙකුට කියලා දෙන්න හරි බහුසුත භාවයේ තියෙනවානේ. මොකද ඒ අවබෝධ වෙන එක එකක්. ඒක තව කෙනෙක් එක්ක සංනිවේදනය කරනවායි කියනකොට තව කෙනෙකුට කියනවායි කියනකොට ඒ සඳහා ව්‍යාකරණ ක්‍රමය භාෂා හැසිරීමේ ශක්තිය ඒ බහුසුත භාව තියෙන. නැත්නම් වෙන විදිහකට කියනවා නම් මේ පටිච්චසමුප්පාද ධර්ම භාවනා කරන්න ගිහිල්ලා සතිය පිහිටවපු තා ඉඳලා පටන් ගන්නවා. නමුත් මේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මේක කොහොමද මේ පොතේ සඳහන් කරලා තියෙන කියලාක දන්නේ නැත්නම් අපිට ඒව පිළිබඳ ගොනුවක් හෝ ඒව පිළිබඳව අධිකාරී ශක්තියක් නැහැ. ඒක නිසා ටික මේ භාවනා ඥානත් එක්ක මේ භෞසුත ඥාන වැඩෙන්න තේරෙනවා අපි තුල මේක සිද්ධ වුණත් එනකම මේ සාමාන්‍ය කෙලස් බරිත පුද්ගලයෙක්ගෙන් පටන් ගත්ත මේ චර්යය තුළ සිද්ධ වුණත් මේක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයක් බව. මේක සිද්ධ වෙන්නේ මම මාගේ කියා ගන්න මම හැදුවට මෙතන වෙන්නේ චිත්ත නියාමයක්. ඒ චිත්ත නියාමයේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා. අපි කරේ අනුකම්පාවෙන් මේ මහරහතන් වහන්සේලව පොත්වල ලියලා මේ අවුරුදු 2500ක් ගිහිලා තර ඉස්තාමත්ම ගැඹුරු දේවල් වචනේට හරවලා තියෙනවා. ඒ වචන ඇහෙනකොට තේරෙන පුදුමාකාර ශක්තියක් මේකේ තියෙන්නේ. මේ වගේ මේ වෙන ගොප්ත බලයක් නැහැ සත්‍ය පමණයි තියෙන්නේ කියලා. ඉතින් මේ මෑතකදී අපි දන්නවා කවුරුත් මේ වගේ පිළිස් දන්නවා නවීන විද්‍යාත්මක සොයා ගැනීම එක්ක ආගම ගලපනකොට ඒකත් තව ටිකක් විස්තර කරනවා නම් නවීන විද්‍යාව කියන කෙනා තන්නේ ක්‍රම රූප ධර්ම මතරඳ පරිචිතියක්. ඒක මූලික ප්‍රතිපදාවක ඉඳලා ජීවුනුනේ චිත්ත ධර්ම හෝ රූප නාම ධර්ම හෝ බුද්ධ ධර්ම බැහැර කිරීම විද්‍යාවේ මූලික ලක්ෂණයක්. ඒක විනිච්ඡය. ඒක නිසා ඒක දිනුකරන යනකොට අද ඒක තේරුම් ගන්න තියෙනවා මේ හිත ගැන නොසලකා නාම ධර්ම ගැන නොසලකා විද්‍යාවට මේක එහාට යන්න බෑ. කෙරෙන්නේ නාස්තියක් විතරයි කියන්නේ. එනිසා යත්තන්ද හිද්ද වෙලා කියනවා මේක නාම ධර්ම දිහාට හිත දිහාට ගුප්ත ධර්ම දිහාට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරනකොට පැහැදිලිම තොරතුරු මාධ්‍ය හම් වෙන්නේ බුද්ධ ආගමෙන්. අනිත් ආගම් වල නැහැ. ඒක පැහැදිලි වෙච්ච නිසා තමයි ඒ ආතසික්ලාක් වගේ කෙනෙක් ඉස්සර කෙරුවේ තව අවුරුදු 50ක් මේ විදිහට විද්‍යාව දිනලා ගියොත් ඒ විද්‍යාවට එක්ක නැගී හිටින්න පුළුවන්. අනන්‍යතාවිය ඔප්පු කර ගන්න පුළුවන් එකම ආගම වෙන්නේ බුද්ධ ආගමයි කියලා උන්දට වැරදිලා හැබැයි ඒ මොකද බුද්ධ ආගම මුක්කු ගන්න කවුරක්වත් තෝනේ නැහැ විද්‍යාවට ඕන නම් බුද්ධ ආගමේ තරණ යන්න පුළුවන් බුද්ධ ආගම කවදාකවත් කාටවත් ප්‍රතික්‍රියා කරන්න නැති නිසා ඒ නිසා කෙසේ නමුත් මේ ප්‍රශ්නේ සම්මන්ත්‍රණ වලදී නඟලා තිනවා අනෙකුත් සෑම ආගමක්ම අදහන කෙනෙක් තම තමන්ගේ ආගම් කච්චුවරය ਸਰබලධාරි ਸਰවඥයි ਸਰවව්‍යාපී කියලා තමයි කියන්නේ එව නැත්නම් යා සර්ව ව්‍යාපී සර්ව බල ධාරි සර්වඥ වූ කෙනෙක්ගේ නියෝජිතෙක් අපෝස්තුල් කෙනෙක් කියලා කියනවා නම් ඇයි ඔබවහන්සේ ඔබතුමන්ලාගේ සර්ව බල ධාරි දෙවියන් වහන්සේ නැත්නම් ඔබතුමන්ලාගේ මේ දෙවියන් වහන්සේ ගනුදෙනු කරපු ඒ පූජක පිරිස මේ වගේ ගැඹුරු පෙන්වෙන්නේ නැත්තේ කියලා යහනකොට දීලා තියෙන උත්තරේ මෙහෙමයි ඒක අපි කාටවත් මේ ආගමකට hina වෙන්න ගන්නව නෙමෙයි මේ අපිට හම්බෙච්ච දේක වටිනාකම තේරුම් ගන්න. ඒත් ඔය කියලා තිනවා ඇත්තටම ඒ දෙවියන් ආශිගේ පණිවිඩය අරගෙන කියලා තිනවා. නමුත් අහන කට්ටිය මේක මේ වටිනාකම දන්නේ නැති නිසා මතක තියාගන්නේ අමතක කරලා කියනවා. ඒකට මතක තියලා තින්නේ කෑමට බීමට සුදුසුස්තික විතරයි. අර ගැඹුරු නිබ්බාන පරිසංයුත්ත කොටස් ශුන්‍යතා පරිසංයුත්ත කොටස් අමතක කෙරුවා. ඒ නිසා අපිට ඒක ඇවිල්ලා නැහැ නැත්තම් කියලා තියෙනවා මතක තියාන්නේ නැහැ කියලා. මොකද අපේ ඉතිහාසය බලනකොට සර්වඥාන්සේ මේ ධර්ම දේශනා කරනකොට සමාද පුතක් යනවා තමයි ඇහුවේ. නමුත් ඒ අත්ව ඒ අනුව සීක භූමියේ පතිත වුණා, සෝවාන් සකදාගාමී වුණා. ඊට පස්සේ ඒ අත්ව දන්නවා මේ බුදුචාන්හන්සේ 84000 ධර්මස්කන්ධේ දේශනා කරාට ඒකේ හරය, ඒකේ මදය ඇටතකිල්ල නම් මේ හේතුඵල ධර්මයයි. ශූන්‍යතා ධර්මයයි. නිබ්බාන පරිසංවිත ධර්මයයි. ඉතින් ඒක කිසිසේත් පැහැර නොහැර දිගට ගෙනාපු නිසා අද දක්වාම තියෙනවා. හැබැයි ඉතින් කනගාටුට වගේ කියන්න තියෙන්නේ අද ඉව අහන්න කවුරක්වත් නැහැ. අද ඔක්කොටම වුණා තියෙන්නේ ජාතක කතාවලුයි, දාන කතාවලුයි ඉව අහලා නතර වෙනවා. අර ගැඹුරු බණක් කියනවට කියනවා අපිට තේරෙන්නේ නැහැ. ඕක සමාන කියලා පැත්තකට දානවා. අමතර විද්‍යාවෙන් අවශ්‍යකන අවශ්‍යකන යනකොට ඒ ගැඹුරු ධර්ම වලින් නව විද්‍යානුකූල නිෂ්පාදන වලට අර්ථ සපයනකොට තමයි තේරෙන්නේ අපි මේ රැකගෙන ඇවිල්ලා තියෙන නැත්නම් අපේ සංස්කෘතික උරුමයක් වෙන මේ ධර්මයේ බුද්ධමාකාර ගැඹුරක් තියෙනවා කිසිම වසංග පොදයක් නැහැ ඕනම දෙයකට අදාළ උත්තරේ තියෙනවා මේකක් අපි මේ අරගෙන යන්නේ බුද්ධ ඝම කියලා ඒක නිසා අන්ධකාරයේ මල්වට්ටියක් අතින් අත පාස් කරනවා වගේ අපිට තේරෙන දන්න ටික විතරක් කෙරුවට අපේ තුල හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. ඒ දන්න දේ හොඳයි. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හොඳට වඩා හොඳ යමක් තියෙනවා. හැබැයි අත්හැරලා බලන්න ඕනේ. දීසියටත් පහසුටත් කම්මැලිකමටත් බැලුවොත් ඔය හොඳ වුණාමදයි කියලා යනවා. නමුත් මේ වගේ පහසු මේ හේතුඵල ධර්මයක් බලන්න නම් නිබ්බාන පරිසංයුක්ත පැත්තකට මූල ධර්ම පැත්තට සම්බන්ධ වෙන්න නම් එහෙම නැත්නම් තර්ක ඥානෙන්වත් ලඟ වෙන්න නම් අපිට මේ හොඳ නරක දෙක තේරුම් ගන්න මට මෙන්න අතර නොවි වඩා හොඳ දිහාට යනකොට හොඳට තේරෙනවා මේ ධර්මය නැත්නම් සරුවචනාංශ විසින් දේශනා කරන ලද්දම ධර්මය ස්වක්ඛාතයි මුලමදාග මංගලයි මුල කල්යනායි ආදි කල්යනායි මජ්ජේ කල්යනායි පරියෝසාන කල්යනායි ඒක ස්වක්ඛාතයි ඒක විසින්ම ප්‍රකාශ කරනවා ඒක කාටවත් අයිති දෙයක් නෙමෙයි මේ ධර්මතාවයක් සුවක්කාතෝ භගවත ධම්මෝ සම්දිත්තිකෝ ඒක ඕනම කෙනෙකුට අස්පනා අපිට දකින්න පුළුවන් සාන්දෘෂ්ටිකයි ඊයේ දකපු නිසා අද නෑ කියලා අපි විතරයි දකින්නේ පස්සේ කටේ දකින්න බෑ කියලා දෙයක් නෑ අපි කොච්චර මේ සාන්දෘෂ්ටික වාදය වලලලා තියනවද කියනවනම් ලංකාවේ නැත්නම් ලෝකයේ තියෙන තේරවාදී රටවල් වලින් ලංකාවේ විතරක් අපාහාර පුරුද්දක් තියාගෙන ඉඳලා තිනවා දැන්වත් තිනවා අන්තිම රහතන් වහන්සේ මලිය දේව මහරහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ මලිය රහතන් වහන්සේලාගේ මිනි පෙට්ටියට ඇන ගහලා වලලා ඉවරයි. දැන් රහතන් වහන්සේලා නැහැ කියලා ප්‍රසිද්ධිය ප්‍රතිකරන්නේ එකම රට තේරවාද රටවල් වලින් අපේ බුද්ධ අපේ ශ්‍රී ලංකාව. එහෙම නැත්නම් මේ ධර්මද්වීපේ. ඉතින් අර බර්ල් බුද්දිසම් කියන පොතේ එකනා බොහෝම උපහාසාත්මකව ලියලා තිනවා ධර්මද්වීපය කියලා මේගොල්ල ලෝකෙට බුද්ධහම කියන කියාට මේගොල්ලම ජාතික සංස්කෘතියක් වශයෙන් පිළිගන්නවා ආය රහතන් වහන්සේලා නැහැ කියලා. ඒකට සාන්දෘෂ්ටික ගැතිය අපි බහැරලා. ඒ නිසා කියනවා කරන්නවත් බෑ, කෙරුවට ප්‍රතිඵලක් නැහැ. ඒක නිසා අපි සාමාන්‍ය හොඳ වෙලා නතර වෙමු කියලා. නමුත් මේ වගේ හේතුඵල ධර්මයකට යනකොට තේරෙනවා ඒක අපිට බැරි වුණාට ධර්මයේ ඒ තියෙන ගැම්ම සජීවිකම අපේ කම්මැලිකමින් වහන්න බෑ. ඒක ඇත්තටම අපරාධයක්. ඒ සාන්දෘෂ්ටික දේවත් දන්නේත් නැතුව වගෙන ප්‍රකාශ කරන එක. අකාලිකයි කියලා කියනවා මෙතන සර්වඥාන්සේ කියපු තාලෙට මේ හේතුඵල ධර්මයේ තේරුම් ගත්තා නම් ඒ මනුස්සයාට පෘථග්ජන භූමියේ ඉඳ හම් වෙන්නේ නැහැ. අකාලිකවම වහාම තේරුම් ගැනීමත් එක්කම අනිවාර්යයෙන්ම ගිහිලා ඒ සීක භූමියේ තමයි තැන්පත් වෙන්නේ. ඒ නිසා ඒ අතර කාලයක් නැහැ. අපි එතකන් මේ බන භාවනා කරන කාලේ ඒක ආංශික වශයෙන් කොටස් වශයෙන් අවබෝධ කරමින් ගිහිල්ලා යම් වෙලාවක හේතුඵල ධර්මේ නැත්තම් ධර්මයේ දැක්කන මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන විදිහට ධර්ම ඇහ ධර්ම චක්ෂුෂේ පහළ වුණයි කියලා කියන්නේ සීක භූමියට යනවා. ඒහි පස්සෙකයි මේක ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ඒක බුද්ධිය සින්න වෙච්ච දෙයක්වත් බුදලෙට සින්න වෙච්ච දෙයක්වත් නැහැ. හරියට කරගෙන ගියොත් මේ පොඩි වැඩක් ආනාපානෙ වගේ දේක සතිය පිහිටීම වගේ පොඩි වැඩක් කරන ගියොත් මේක තියෙන මේ ශක්්‍යතාවය අත්තසා බැලිය හැකි ශක්තිය හුඳුවට බෙන්නන්න පුළුවන්. එහි පස්සිකයි ඕපනයිකයි කියන පදේ හරීම ලස්සනයි. ඒ මොකද හේතුව බිංදුවෙන් පටන් අරගෙන ඉස්සරහට යනකොට 1 2 3 4 විදියට ටිකෙන් 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 ඉහළ උත් ගැඹුරු උත් ආර්ය උත් තත්ත්වයට ධර්මය විසින්ම තල්ලු කරන ගතියක් ධර්මයේ තියෙනවා. උපනායනය කියලා එකට කියන්නේ තව දෙයකට තුඩු දීලා තමයි කරන්නේ. මේක කියලා දෙන්න පුළුවන්නේ වැරදි දර්ශනයකින් කියන්නේ. උපමාවක් වශයෙන් කියනවා නම් අපි බැලුවොත් යම් කෙනෙක් මේ දුම්බීමේ අබ්බැහියකට යන හැටි. එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය වලට අබ්බැහියකට යන හැටි. එහෙම නැත්නම් දේශපාලනය කරන්න ගිහිලා දේශපාලන අතින් කෙලසීමකට ලක් වෙන හැටි බලනකොට මේ මාස දේශපාලනයේ ශේෂ්ඨය නනෝ ඇත්තම අවංකයි සමානලා. එහෙම නැත්නම් මේ දුම්බීම වගේ වැරදි පුරුද්ද පටන් ගන්න කෙනා පටන් ගන්නකොට එහෙම කිසිම හැඟීමක්වත් නැහැ පුරුද්ද ගැන. ඒක ටික ටික කරගෙන යනකොට පුදුම අබ්බැහියකට ඇවිල්ලා ගොඩ ගන්න බැරි තරමට දැක දැක දන දන අමාරු වෙන තරමට හැබැයි ගත වෙනවා වගේ ධර්මයේ පටන් ගන්නකොට අපිට නිබ්බාන සාත්‍යංගිත කතා එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංගිත කතා තේරෙන්නේ නැහැ. අපි පටන් ගන්නේ දන්නතෙන්. කරගෙන කරගෙන යනකොට අර නරක පුරුද්දකට හැබැයි වෙනවා වගේම ධර්මයේ කරගෙන යනකොටත් උද්දුම විදියට ඒ උඩා වඩා උසස් ධර්ම කොටස් කල්යාණ මිත්‍රයෝ සුදුසුතෙන් එන්නේ ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ධර්මයේමත් තියෙනවා ඒ අණුව ගෙනියන ගැටයක් අන්තිමට වරනකොට ඒ ධර්මයේ වැඩ කරන අය එකට එකටම එකතු වෙලා ඉස්සරහට تعلق කරන ගැටයක් තියෙනවා. අධර්මයක් කරන කරන කතිය පැත්තට අදගෙන යනවා. ධර්මයක් කරන කරන පැත්තට ඒ පැත්තට අදගෙන යනවා. ඉතින්සයි මේ උපනායන ගතිය පොතකින් අල්ලන්න බෑ. කරන්න තියෙන දේ තමන්ගේ ශක්ති ප්‍රමාණය යෙදෙන්න ඕන. දාන කටයුතු සීල කටයුතු භාවනා කටයුතු වශයෙන් එතකොට කරනකොට තේිනවා අපි දන්නේ නැති වුණාට ධර්මයේ ලෝකේ තියෙනවා පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු වණ කතා කියද්දී වනදෙවක නොයේ වාලියති කියලා පුංචි සංගණන කතා තියෙනවා අන්නේ වගේ බලනකොට අපි මේ ගෙවල් වල බත් කකා හිටියට අනාන්තරවල හොඳ හොඳ වැඩ වෙනවා ඉති අපි ගිහිල්ලා බැලුවේ නැත්නම් අපි දන්නේ නැහැ ඉති අපි හිතන්නේ බුද්ධ ආගම පිළිලා රාතන් වාසලා නැහැ නානා ප්‍රකාර පත්‍ර පුරවන දේවල් තියෙනවා. නමුත් වැඩ කරන තැනකට කියලා බැලුවොත් කිසිම අඩුපාඩුවක් නැහැ. අඩුපාඩුවක් ඇති. සර්වඥාන්සේ ඉන්න කාලේ වගේම, ජේතවනාරාමේ වගේම නැති වුණාට, නමුත් අපි හොයලා බැලුවොත් හොස්ත ඔබලා වැඩි යනවා. ඒ උපනායන ගතිය දකින්නකොට තේරෙනවා අපි මේ ඉපදිලා තියෙන යුගයේ අපි මේ ඉපදිලා තියෙන සංදිස්ථානයේ ඉතාමත්ම තාර්කිකයි, නෑ ඉතාමත්ම තීරණාත්මකයි. හරිම වැදගත්. මොකද පසුගිය අවුරුදු 20 කුද්දුම විදියට මේ ධර්ම දිගේ ඉදිරියට ගියා. ඒත් ඇස්සැතියක් ගන්න පමණයි අනික්කත්වේ වදන්නේ නැහැ. ඕ ඒ නිසා ඕපනායකයි ඒහි පස්සේ ඕපනායකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඥානවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් විදී යුත්තා. ඒ කියන්නේ අර දාන කතාවේදී සීල් රකින්නකොට ඒවා එච්චරම ප්‍රත්‍යක්ෂයට ගැලපෙන්නේ නැහැ. මොකද දානයක් දුන්නාට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න දානේ කුසල් ලැබෙන්න ලබනාත්මනකම් ඉන්න ඕන. සිල් දැක්කත් හුඟක් වෙලාවට ඒක ප්‍රත්‍යක්ෂ කරන් ටිකක් කල්යන ගතියක් වගේ පේනවා. නමුත් බණ භාවනා වලට යනකොට එතන එතනම ලැබෙනකොට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒක නිසා මේ බහුසුත භාවයේ තියෙන එක මේ පටිච්චසමුප්පාද ධර්මයට සෑහෙන්න අත් උදව් වෙනවා. ඒ නිසා අපි බණ භාවනා කරන්න ඕනේ බණ භාවනා කරලා ඒ ආනාපාන සතිය වගේ කරනකොට ඒක පටන් ගන්නකොට සමතෙන් පටන් ගත්තත් ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට විපස්සනාවට වැටෙන්න පුළුවන් නැත්නම් කෙලින්ම විපස්සනාවේ පටන් ගන්න පුළුවන් කියලා විවිධාකාර ඇතුළුීමේ දොරටු පේන්න පටන් ගන්නවා. ඉතින් ඒවා වැටෙනකොට ධර්මයේ උදව් කෙරුවොත් අන්න අපි මේ ප්‍රයත්නයේ අවධානයේ සඳහන් වෙලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම තමයි. ඉතින් මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීමේදී සර්වඥාන්වහන්සේ විශේෂයෙන් මම අර කියපු උදානපාලි කතාවේදී උන්වහන්සේ ඒක පටිච්චසමුප්පාදයේ සාරය හරපද්ධතිය විතර කරන්නේ අස්මින් සතිය ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්සුප්පාදා ඉදං නිස්පත්ත උප්පජ්ජති. මෙය ඇතිකල්ලි මෙය වන්නේය. මෙය නැතිකල්ලි මෙය නොවන්නේය. මෙය නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ බොහෝම සරල ක්‍රමයකට විස්තර කරන්නේ. මේක ඇත වෙනකොට මේක තියෙනවා. මේක නැත්නම් මේක නැහැ. ආනේ විදිහට මේ සම්බන්ධතාවය අපි භාවනා කරනකොට බැලුවොත් ආනාපානය දැනෙන වෙලාවේදී මෙනෙහි කරන්නත් පුළුවන් විස්තර කියන්නත් පුළුවන්. ඒ ඇති කල්ලි ඒකට මනස්කාරය යොදන්න පුළුවන්. ඒක නොපෙණි නොදැනි ඥාන අපි කොච්චර කරත් ඒකට මනස්කාරය යොදන්න බෑ. එහෙම දෙයක් නෑ ඒතර. ඉතින් ඒ වගේ මේ පුංචි පුංචි සම්බන්ධතා අපිට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති අස්මින් නිරෝධා ඉදං නිරුච්චති කියන මේ මූල ධර්මෙ පෙන්නලා දීලා සර්වචනාංශයේ ඊගාවට ඒක අර මේ නිදර්ශනයක් ගෙන හදපාන්නා වගේ මූල ධර්මෙ කියලා දීලා නිදර්ශනයක් වශයෙන් ගෙන දීලා දෙන්නා වගේ යදි ඉදං අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන කියලා එක 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 පෙන්නවා. ඒ අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා නැත්නම් අවිද්‍යාව හේතුව නිසා සංස්කාර ඵලය ලැබෙනවා. සංස්කාර නිසා විඥානේ ඵලය ලැබෙනවා නැත්නම් සංස්කාර අවිද්‍යාවේ ඵලයේ වශයෙන් ලැබිච්ච සංස්කාරය විඥානෙට හේතු ධර්මයක් වෙනවා. එනම විඥානේ ඵලය. ඊට පස්සේ විඥානය ඵලයක් වශයෙන් පානනට ඒක නැවත හේතු ධර්මයක් වෙලා විඥාන පත්‍යා නාම රූපං කියලා යනවා. ඉතින් මේකේ බලනකොට පේන්නේ නිකන් අවිද්‍යාව කොළපාරණා සංස්කාර නිල්පාට වෙයි නිල්පාට වෙලෙවල ඊට විඥානයේ නෝට රතු පාට වෙයි කියලා අපිට පේන්නේ නිකන් මහ විශාල වෙනසක් වාගේ. කොහොම සරුවචනාංශයක විස්තර කරන්නේ ඒ ක්‍රමයේ උනාට නිකන් මේ උපමාවක් වශයෙන් කියනවා කිරි ටිකක් අරගෙන ඒකට මොහොන් දාපුවාම ඒක දී කිරි බවට පත් වෙනවා. දී කිරි භාවයෙන් පත් වුණාට පස්සේ ඒක මෝරු බවට පත් වෙනවා. ඊට පස්සේ කිරි බවට මේ මී කිරි බවට පත් වෙනවා. නැහැ කිරි මී කිරි වෙනවා ඊට පස්සේ මෝරු ඊට පස්සේ ගිතෙල් වෙනවා ගිතෙල් සාරේ බවට පත් වෙනවා එක 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 ගැඹුරු ගැඹුරු තත්වලට පත් වෙනවා වගේ එක දිගට යන ධර්ම પરම්පරාවක් තියෙනවා ඉතින් ඒ නිසා එතන මූල ආරම්භය පටන් ගන්න පෙන්වන්නේ හැම දෙයකටම ආරම්භක ධර්මෙ විදිහට අවිද්‍යාව මේ අවිද්‍යාව අපි සාමාන්‍ය ලෝකෙත් හඳුන්වනවා නොදැනීම තන අන්ධකාරයක් විදිහට අවිද්‍යාව සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය ලෞකික දේවල් ඉගෙන ගන්න ලැබෙන දැනුමෙන් අවිද්‍යාව යම් ප්‍රමාණයක් දුරු වෙනවා කියලා ඕනෙම කෙනෙක්ගේ දැනුමක තියෙනවා. ඒ කියන්නේ අපි නොදැනුවත් නම් අකුරු දන්නේ නැත්නම් ශිල්ප දන්නේ නැත්නම් අමෝඩයා විදිහට සලකනවා. අකුරු දන්න ශිල්ප දන්න කෙනා ඥානවන්තෙක් විදිහට සලකනවා. නමුත් මේ ලෞකික ඥාන ඒකට ලෝකායත ධර්ම කියලා කියනවා. ඒකත් එක බලනකොට මේ සර්වඥාන්සේ පෙන්වන්න හදන මේ අවිද්‍යාවේ මහා සංකීර්ණ භාවයක් තියෙනවා. ඒ සංකීර්ණ භාවය දක්වන්නේ ඒ අපේ නොදැනීම නැත්නම් අපේ මේ අවිද්‍යාව අන්ධකාරය ඥානේ නැතිකම ආලෝකේ නැතිකම හැම වෙලාවෙම වැඩ කරනකොට දෙතෑවරක වැඩ කරනවා. එකක් තමයි අප්පටිපත්‍ය අවිද්‍යාව අනිත් එක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා අප්පටිපත්‍ය අවිද්‍යාව පෙන්ලා දෙන්න පුළුවන් ඒ විෂය දන්නේ නැතිකම කොටිම කියනවා නම් මේ ආනාපාන සති භාවනා කරනකොට ඒ ආනාපාන සතිය සම්බන්ධ උපදේශ ටික ඒ කරනකොට මොනවද වෙන්නේ වගේ කියන දේවල් Taman දන්නේ නැත්නම් අත්දකලා නැත්නම් ඒ බුද්ධිලට ඒක මොන පැත්තකින්වත් ඒ ප්‍රායෝගික අත්දැකීම වෙන දෙයකින් අසසලන්න බෑ. එතකොට එයා හිතාගෙන ඉන්නවා මම ආනාපාන කිරුවොත් මෙහෙම වෙයි. ආදි වශයෙන් ඒ නොදැනීමේ හිස්තන දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේන් පුරෝණ ගතියක් තියෙනවා. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ඒ නිසා හරිම අමාරුයි එක පාරකින් මේක අයින් කරන්න. අපි දන්නේ නැතිකම එකක්. නමුත් දන්නේ නැතිකම පිළිගන්නේ නැති නිසා දන්න බව පඬිතුකම පෙන්වන්න හදනවා. ඒ නිසා කෙනෙක් ඒක අවිද්‍යාව විද්‍යාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න ගියාම එක පාරකින් කරන්න බෑ. ඒකට නිකන් මේ කිට්ටුවෙන් යන වචනයක් විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. අපි ලෝකයේ බුදුචාන් වහන්සේ පෙන්වන්න හදන මේ දුක්ඛ සත්‍ය පිළිබඳව අපි දන්නේ බොහොම ටිකයි. ඒක පිළිබඳව ඇති අවිද්‍යාව කොච්චරද කියනවනම් දුක පිළිබඳේති අවිද්‍යාව තෘෂ්ණාව වශයෙන් තෘෂ්ණාවක් බවට අනුවර්තනය වෙන්න පටන් ගන්නවා කියන්නේ. අපි යමක් අපි දුක් සහිත දෙයක්. ඒක දුක බව දන්නේ නැහැ. නමුත් අපි ඒක වතහා ගන්නවා. ඒක විශ්මාරු කරනවා. තෘෂ්ණාවක් බවට. ඒකට උදාහරණයක් කියනවා නම් අපි ජාති දුක දුකක් වශයෙන් අපි පිළිගන්න කැමති නැහැ. බබේ කාම් වෙන එක, මලක් පිපෙන එක, එහෙම නැත්නම් ඊර නගින එක, මුහුද රැලක් පෙරලීගෙන එන එක, ඒක දුකක් වශයෙන් අපි පිළිගන්න කැමති නැහැ. ඒ නිසා මේ දුක පිළිබඳව ඒ මතු වෙන්නෙම දුකක්. උපදින තාක් ලෝකේ උපදින දුක් කියන එක අපි පිළිගන්න කැමති නැහැ. එතකොට ඉතින් හරි අවුලක් වෙනවා. කොහොමද මේ සාමාන්‍ය ලෝකේ පවත්න්නේ? කොහොමද මේ පෞරු ජීවිත ගත කරන්නේ? කොහොමද මේ තර්ක ඥාන පවත්න්නේ කියලා හරි ගැටුමක් වෙනවා අපේ හිතේ. ඉපදින තාක් ඉපදින දුක් කියන්න කැමති නැහැ. එතකොට මේ ලෝකේ නැස්චාර්ත්‍යයක් වශයෙන් අපි පිළිගන්න කැමති නැහැ. ඒක පිළිබඳව අවිද්‍යාව නිසා ඉපදීම කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරගන්නවා. අවිද්‍යාව පෙනී හිටින්නේ තෘෂ්ණාවක් විදිහට. ඒක සැපයට ඇති තෘෂ්ණාව ගැන අපිට කොහොම හරි අනිත්‍ය වුණත් දුක වුණත් අපිට සැප මිදින්න ආසාවක් පෞද්ගලික ආසාවක් තියෙනවා. ඒකට තියෙන තෘෂ්ණාවත් අපි එලිපිට අතහැරියයි කිව්වට එලිපිට අපි තෘෂ්ණාව නැහැ කිව්වට යටි හිතේ නිතරම වැඩ කරනවා මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ මහා ප්‍රයත්නයක්. එන්නේ මේ සැපය කෙරෙහි ඇති තෘෂ්ණාව අවිද්‍යාවක් බවට අනුවර්තනය වෙනවා. ඉතින් මේ නිසා අපි කොච්චර ගැඹුරෙන් විස්තර කරත් මේ දීම හොඳයි අල්ල ගැනීම හොඳ නැහැ කියලා අපි යම් ප්‍රමාණයක් අල්ලගන්න තු මේ ජීවිතේ කරන්න බෑනේ. අන්නේ අල්ලගන්න කොටස අපි පුදුම විදිහට මේ ටෙම්පරාදුවේ දාගෙන තමන්ට ගැළපෙන කාට හදාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ජීවත් වීමේදී මේ අවිද්‍යාව දෙතෑවරව වැඩ කරනවා. එකක් අපි සර්වචනාසේ දක්නා විදිහට ආර්යයන් වහන්සේ නමක් දක්නා විදිහට සාරිපුත්‍ර සාන්සේ දක්නා විදිහට දකින්න බෑ අපට. ඒකට අපි තාම විවෘත වෙලා නැහැ. නමුත් බැරි බව අපි දන්නේ නැහැ. ඒ දේ දන්නෝ වගේ කියලා මොනවාදෝ මූල ධර්ම වගේක් අපි ළඟ හිතේ තියෙනවා. අපේ රුචි අරුචිකා ඒ නිසා අපිට කවදාකවත් මේ අපි තාම දැකලත් නැහැ. දැකුණු නැති දෙයක් පිළිබඳවයි මේ විනිශ්චයකට පත්වලා ඉන්නේ කියලා තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒ නිසා අවිද්‍යාව යම්තාක් අපි ළඟ නොදැනීම තියෙන තාක්කල් අපි මේ ඉදිරිපත් වෙන දේවල් අපිත් එක්ක සම්බන්ධ වෙන දේවල් තව සැප ලබා ගැනීම සඳහා සංස්කරණය කරන්න පටන් ගන්නවා. හැඩ වැඩ දාන්න පටන් ගන්නවා. මේ ඉපදෙනකොටම මේක දුකක්, මේක හැඩ වැඩ දැම්මත් දුකක්, මේක යනකොටත් දුකක් කියලා ගන්නවා. අපි එච්චරම මේ ලෝකේ සකස් කරන්න යන්නේ ඉන්න තිකේ අඩුම පරිසර හානියක් කරලා අඩුම චිත්ත පීඩාවක් ඇතුව ජීවත් වෙයි. නමුත් මේ අවිද්‍යාව නිසා අපි මේක ලෝකේ වෙනස් කරන්න හදලා අවසාන අවුරුදු 200කට පස්සේ විද්‍යාවෙන් මොකද වෙලා තියෙන්නේ? ජීවත් වෙන හැම කෙනෙක්ගෙම නොසිතූ විරු ආකාරයට පරිසරය දූෂණය වෙනවා, චිත්ත දූෂණයක් දැනටමත් වෙලා තියෙනවා. ඒකට අපි ටෙන්ෂන් එක කියලා කියනවා, නැත්නම් අසහනය කියලා කියනවා, නැත්නම් තරුණ අසහනය කියනවා. මොනවා කරත් මේ අපි කියන ගමන ඉස්සරහට යන්න දිගින් දිගට මේ පරිසර දූෂණය සහ චිත්ත දූෂණය සිදු වෙනවා. ඒ වගේ එහෙම වුණත් මේ පරිසරයට ඇඟිලි ගැහින නැත්නම් පරිසරය සකස් කරන්න හදන ගැටි අපිට වළක්වන්න බෑ. නැත්නම් මේ සංස්කරණය කිරීම අපිට වළක්වන්න බෑ. අපි දැන් ඉන්නේ කන්දකට පහළට පෙරලෙන ගලක් වගේ. ඒක පටන් ගන්නතර පස්සේ ආයෙක වළක්වන්න බෑ. එන්න කස කැවෙනවා. අපි දන්නවා මානව වර්ගයාම යන්නේ ඒ පරිසර දූෂණය කරන පැත්තට. උපදින අපේ પરම්පරාවල් ඉස්සරහට මීටත් වැඩි අසහනයට පත් වෙනවායි කියලා නමුත් අපිට බෑ මේ සැප අතහරින්න. අපිට බෑ තාමත් උපදින තාක්කල් දුකයි තියෙන කියලා හිතා ගන්න. මොකද එතකොට අපිට අර ගත කරන ජීවිතේට ලොකු මේ ආත්ම නිෂේධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංස්කරණය කිරීම අපිට වළක්වා ගන්න දෙතරමට යනවා. ඒ තාක් නෙමෙයි, ඇත්තටම අවිද්‍යාව නිසා දිගින් දිගට සංස්කරණය කරනවා. යම් කිසි කෙනෙක් විද්‍යාවටපත් වුණා නැත්නම් ඇති දේ හැටියට දන්නවනම් ඒ පුද්ගලයා මේ හැඩ කරන ගතිය, වෙනස් කරන ගතිය අඩු කරන්න පටන් ගන්නවා. තියෙන දේෙන් හැඩ ගැහෙන්න පටන් ගන්නවා. දැන් අපි වැද්දෝ ඉන්න කාලේ වැද්දන්ව, එහෙම නැත්නම් අපි කියන අශිෂ්ට ජාතිය, එහෙම නැත්නම් ම්ලේච්ඡ ජාතිය ඉන්නකොට ඒගොල්ලෝ ඒ තියෙන පරිසරය තුළ තමයි නව නිෂ්පාදන යටිතල පහසුකම් මොකක්වත් නැහැ. ඉන් ශිෂ්ටාචාරයේ පස්සට යනකොට ඒගොල්ලෝ ඉතුරු කරලා ගිය දෙයක් නැහැ. ඉතුරුකට බාර ලකුණු තියෙන මොකද්ද? ගල් කෑල්ලක් අරගෙන පතුරු උලලා උලලා ඒක ටිකක් මේ ආයුධයක් වශයෙන් හදාගන්න හදලා තිනවා. ඒක ගල් ආයුධ වශයෙන් දැනගන්න. ඒ ඉස්සරහට යනකොට යනකොට තමයි යකඩෙන් හදලා අනම්මනම් කරලා දැන් බලන්න මිනිස්සෙක් ඉඳලා මැරුණාට පස්සේ කොච්චර දේවල් පොළොට එකතු කරනවද කියලා. නිසා එන්නේ මේ සංස්කරණය කරන ගතිය දිගට යනවා. නමුත් අපිට ඒක වළක්වා ගන්න බෑ. මොකද හේතුව අපි අර මූලික දැනුම නැත්තම් අර මූලික දැනුම කියලා අල්ලගෙන ඉන්න අවිද්‍යාව විසඳෙන පාරක නෙමෙයි අපි යන්නේ.